You have 8 minutes.
Honourable Deputy Chairman of Committees, we are on the final day of the budget, and discussing the budget, the government had proposed an import substitution program and to promote domestic production and value addition. Now, with all these challenges, particularly with the COVID-19 impacting on the economy very badly, it is expected that we need to somehow try and resolve our expanding debt crisis as well. Towards that, we need to also, while maintaining our economy's expected targets, we are expected to look at incentives for local production. Now, while this is in limbo, we also find a variety of other difficulties we are facing in the region. We find the largest trading bloc that has come about in the Asian region, called the Regional Comprehensive Economic Partnership. When the Trans-Pacific Partnership idea was brought to an end by the Trump administration, China took the initiative and have now, after almost 8 years in negotiations, brought together diverse countries with different political ideologies together in forming the largest trading bloc. Now, we find our great neighbor India has distanced themselves from this partnership for the moment, and perhaps in time to come they too may join. But in the meantime, our dilemma is different. We need to pursue our existing free trade agreements. We have a free trade agreement to finalize with China, and that free trade agreement cannot go beyond simply the goods, because we have done the same with the Indians. So we had to have an equidistance between the Indians and the Chinese. We had to balance our interests. In the meantime, foreign policy too has been spelled out as neutral foreign policy. Nobody understands what is a neutral foreign policy. We, of course, understand what is non-aligned foreign policy. But then now we are talking about neutral foreign policy. In the meantime, I see in dealing with the regional powers, particularly with our great neighbor India, I see an interview by the Indian High Commissioner today in the Daily Mirror talking about the East Container Terminal of the Colombo Port. Now, this is yet to be finalized. And this is, as a matter of fact, that is so advantageous, since Japan is also supposed to be getting involved with the investment. But then how are we going to balance the already difficult situation in the Port of Colombo by trying to accommodate these two economic superpowers in coming and investing? It's important for us, because it's also understandable that 60% of our transshipment cargo is from India. So it is in fact advantageous for us to do that. But then we have certain trade union problems in the port which the government has to resolve fast and try to see that this comes to fruition. But this is a long-standing expectation by these two powers who have been assisting us with immense economic assistance. Now, if you take a look at how our request for economic assistance and debt relief, and particularly now the government is looking for, not for debt, they don't want loans, they want foreign direct investment. This is what the government has openly asked from all the our international friends. Then we have also asked for market access for our exports. Now, to facilitate all this, we need to also look at, now we have some interesting statistics here. Our debt share, entire debt share, China's debt share is 9.6%, whereas India's is far below 2.4%. then the foreign direct investment share of China is 16.7%. India is not too far away, almost 13%, 12.9%. Then we have our export share to China, just 2%, whereas we have 6.4% exports to India, facilitated by the free trade agreement. So similarly, if we are able to finalize a free trade agreement with China, we may be able to enhance this. But whatever happens...
Honorable Member, you have another 2 minutes.
Yes. So we need to look at this. But these two nations have also responded to our call to assist in debt relief, whereas China has given us $500 as a loan top-up, and India has in the meantime responded with $400 million, a swap arrangement. Now, with these difficulties, we need to, of course, we can't open there very clearly. Our government has very clearly stated that the services trade and financial sector will not be open for free trade arrangements. So with that block, we have to simply deal with system of FTA where we will only be dealing with goods. In the meantime, what is the future of the SEPA and the subsequent arrangement ECCA? These are arrangements that we were to come to do with India, and those have also been put on hold. So our integration with India and economic friendship with them will have to be further strengthened, and in the meantime, not losing out on other advantages with new regional blocs emerging. And if we don't, because there is almost 90% of the goods in the new RCEP regional trading agreement between China and the 15 countries that have come together, there is going to be tariff concessions among those countries, which is going to affect
our supply chain
in a very, very impactful way. Therefore, it is important for us to focus on the trading agreements with the neighboring countries, as well as to look at what impact this new trading bloc is going to create. With that in mind, we'll have to devise ways and means of meeting the already existing challenges of the COVID-19. Thank you.
Thank you. Honorable Sahan Pradeep Vitana, you have 5 minutes.
Visheshama me avasthave mudal amatyanshi upadesha kara sabhava niyojane karana mantriware ekkatiyata e wage ma rajya mudal karak sabhava niyojane karana mantriware ekkatiyata mata avasthawa laba diyum pilibandawa aandupakshaye pradhana sangvidhayaka tumara stutiwanta wenawa api dannawa visheshama mudal amatyanshi kiyanne මේ වෛශේෂ්‍යවල තියෙන ඉතාම වැදගත්ම වෛශේෂ්‍යයක් මුදල් අමාත්‍යාංශයේ සමස්ත වෙන්කිරීම්වල රුපියල් බිලියන 2350න් පුනරාවර්තන වියදම් සඳහා බිලියන 1041කුත් මූලධන වියදම් සඳහා බිලියන 1309කුත් වෙන් කරලා තියෙනවා ඒ වගේම 2021 සමස්ත රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා බිලියන 1257ක් වෙන් කරලා තියෙනවා ඒ වගේම රටේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මහ පොළොවේ පැල කරන්න මුදල් අමාත්‍යාංශයෙන් බිලියන 61ක මුදලක් වෙන් කරලා තියෙන තිබීම පිළිබඳව අපි ඉතාම සතුටු වෙනවා. ඒ වගේම තමයි මූලාසනාරූඪ ගරු කාර්ක සභා සභාපතිතුමනි අපි දන්නවා විපක්ෂය හැම වෙලෙම කතා කරේ වෛශේෂ පිළිබඳව. වියදම පිළිබඳව. නමුත් අපි අවධානය යොමු කළ යුතු පැත්තක් තමයි ආදායම් සංකේත නැත්නම් අයශීෂ පිළිබඳව. මොකද මට මතකයි අපි රාජ්‍ය මුදල් කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි දැක්කා 2016 2017 2018 2019 කියන වර්ෂවල ඇස්තමේන්තුගත ආදායම එකතු කරන්න යහපාල ආණ්ඩුව සමත් වෙලා නැහැ. හැම වසරකම ආදායම ඇස්තමේන්තු කළාට වඩා අඩුවෙන් තමයි හොයලා තියෙන්නේ. ඒ වගේම තමයි 2016 17 18 19 කියන කාලවකවානු තුල වියදම් කරන්න ඇස්තමේන්තු කරපු වියදම් ඇස්තමේන්තු වියදම් කරගන්නත් පුළුවන්කමක් ලැබිලා නැහැ. අසාර්ථක පාලනයක් තමයි මේ වසර හතරමාර කාලය තුල සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රටේ තරුණ තරුණයන්ට රැකියාව නොලැබුණේ. ඒ නිසා තමයි මේ රටේ සංවර්ධනය සිද්ධ නොවුණේ. ඒ නිසා තමයි මේ රටේ අහිංසක ජනතාව දුක් විඳින්නේ. ඒ නිසා අද පුරසාරම් දරන විපක්ෂය එදා තමන්ගේ පාලන කාලය තුල අසාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයි කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම නිලද අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ආටිගල මැතිතුමා නමශීලී අපිට අහුම්කන් දෙන නිලධාරියෙක්ට එතුමාගේ නිලධාරි මණ්ඩලයට මම කියන්න කැමති. අපි බදුආදෑම් තුල අයශීෂ 47ක් තියෙනවා. ඒ වගේම බදු නොවන ආදායම් වල අයශීෂ 60ක් තියෙනවා. මේ පිළිබඳව අපි රාජ්‍ය මුදල් කාරක සභාව අරහා නිරන්තරයෙන් අධීක්ෂණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෑම විශේෂ වියදම් මේකම ඒකක 23ම ඒ වගේම අමාත්‍යාංශ ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශ පිළිබඳව ඒ අමාත්‍යාංශ ලේකම්වරු ගෙනල්ලා ඒ මාසෙන් මාසෙ ඒ මූලධන වියදම් වල ප්‍රගතිය පුනරාවර්තන වියදම් වල ප්‍රගතිය අපි සොයා බලන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඒ යහපාල ආණ්ඩුව අද මෙතන කතා කරන ඒ ආර්ථික විද්‍යාව පිළිබඳව කතා කරන ඒ විශේෂඥයෝ කියන හිතාගෙන ඉන්න අය ඒ කිසිම අවස්ථාවක ඒ කමිටු වාර්තා දිහා බලනකොට අපි දකිනවා ඒ අය අසාර්ථකයි කියලා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නට ඕනේ මුලාසනාරූඪ ගරු කාරක සභා සභාපතිතුමනි, පළාත් සභා ආදායම 2019 බිලියන 107ක් බොරුවට ඇස්තමේන්තු ගතගල්ලා තියෙනවා. හැබැයි ඒ 7-5ක් අපේ මේ අයවැය ලේඛනයට ඇතුළත් වෙන්නේ නැහැ, ආදායමට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මම නිලධාරීන් ඉල්ලීමක් කරනවා එවැනි ඒ ආදායම් ශීෂ තියනනම් ඒවා ඉවත් කළා, ඒ වෙනුවට අලුත් අය ශීෂ එකතු කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම
කරනවා. ඒ
වගේම විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි, මුදල් අමාත්‍යාංශය යටතේ සැමට ප්‍රතිලාභ සැලසෙන පරිදි සංවර්ධන කාර්යයන් සඳහා මිලියන 11,754ක් වෙන් කළා තියෙනවා. සපිරි ගමක් වැඩසටහනට මිලියන 8,000ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම පුරජනදීය බලශක්ති භාවිතය ඉහළ නැංවීමට මිලියන 1,500ක් වෙන් කළා තියෙනවා. විශේෂයෙන්ම නියඟයෙන් පීඩාවට පත්වෙන කාන්තාවන්ටත් අපේ රජය මිලියන 420ක් වෙන් කළා තියෙනවා. ඒ වගේම තමයි ආපදා අවශ්‍යතාවකදී ලබා ගැනීම සඳහා
මිලියන 500ක්
වෙන් කළා තියෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීවරුන් සඳහා විමධ්‍යගත ප්‍රතිපාදන වලට මිලියන 2,250ක් වෙන් කළා තියෙනවා. ඒ නිසා මගේ කතාවේ ඉතිරි කොටස සභාගත කරමින් අපි රජයක් හැටියට සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රට තුළ ක්‍රියාත්මක කරන්න අපි නවක මන්ත්‍රීවරු හැටියට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයත් අරගෙන දැවැන්ත කාර්යභාරයක් කරන්න බලාපොරොත්තු වෙනයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරමින් හෑන්ඩ්ස් ආවුට් කරන්න කියන ඉල්ලීම කරනවා ඉතිරි අවගේ කරුණු.
Thank you. Honorable SM Marikar, you have 13 minutes.
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මගේ කතාව ආරම්භ කරන්න කලින් මම ඉතා පැහැදිලිව කියන්න ඕන, පෙරේදා දවසේ කෝවිඩ් හැදිච්ච දින 20ක් වයස ඇති මට්ටකුලිය ප්‍රදේශයේ බිලිඳෙක්ව පුච්චල දාන්න තරම් අමානුෂික මිනිස්සු ජීවත් වෙන රටක් විදියට ලෝකයා ඉදිරියේ මේ වර්තමාන රජය අපේ රටේ නිර්වත හෙලි කරා. එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ PCR පරීක්ෂණ ඉල්ලන හිරකරුවන්ට වෙඩි තියෙනවා. අනිත් පැත්තෙන් දවස් 20ක් වයස ඇති බිලිඳෙක් ඒ දරුවා කරපු වරද මොකද්ද? පිච්චෙන්න. අනිත් එක තමයි ඒක තියෙන පුදුම සහගත කාරණේ කියන්නේ ගෙදර ඉන්න අම්මට තාත්තට එහෙම නැත්නම් සීයට ආච්චිට කෝවිඩ් නැ, දරුවට කෝවිඩ් ආවේ කොහොමද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසා වර්තමාන ආණ්ඩුවේ මේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම අපි හෙලා දකිනවා වගේම දැඩි පිළිකුලෙන් යුතුව විවේචනයට ලක් කරන්න කැමති. මොකද හේතුව දැන් අනෙක් පැත්තෙන් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන නිර්දේශ අනුව සියල්ලම කරනවා කියනවා. එතන ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන බෙහෙත් පාවිච්චි කරන්න කියනවා. දැන් අපි මුව ආවරණ පළඳිනවා මේ කෝවිඩ් වලින් බේරෙන්න. මේ මුව ආවරණ පුච්චනවද? අනිත් පැත්තෙන් දැන් කෝවිඩ් රෝගීන් නාන වතුර අපජලයත් එක්ක යනවා. එතකොට මේවා කොහෙටද යන්නේ? එතකොට ඒකෙන් මේ කොරෝනා බෝ වෙන්නද? ඒ නිසා අද මිය යන முஸ்லிம் ஆட பமணன் நெமை சிங்கள பௌத்தியன்ட பாசு கொலை லபாதீமே ஐத்திய நதி கரபு ஆண்டுவக் கியனக அபி இதா பேதலு கியானோன எனிசா முலாசனே மந்திரிதுமணி தென் மே ஆண்டுவ மகா கையக் எக்க தமை ஆவே ரட்ட பேர கண்ணோ அரக கர்ணோ மேக கர்ணோ வெட்டோ டிகக் இன்னவ வியத் மகே உகத்து புத்திமத்து எக்க கீலா கிய அவுருத்த ஆரம்ப கரே மாப்பு கமா முலாசனே மந்திரிதுமணி ராஜ்ய பது ஆதாயமே பில்லியன் 600ක් බදු සහන දීලා කපා හැරලා දාලා මම දන්නේ ආදායම කපා හරින්න කොහොමද කියලා වියදම ආදායමට වඩා වැඩි වෙනකොට අතිරේක ආදායම් මාර්ගයක් නැති වෙනකොට අනෙක් පැත්තෙන් මේ වැඩෝ හැම එකටම දැන් කියන්නේ කොවිඩ් කොවිඩ් කියලා දැන් පළවෙනි කාර්තුවේ කොවිඩ් තිබ්බේ නැහැ මාර්තු අගහරි ආවේ පළවෙනි කාර්තුවේ ලංකාවේ මේ ලංකාවේ ආර්ථිකය ඍණාගයකට ගියේ කොවිඩ් නිසා නෙමෙයි මේ නොහැකියාව නිසා අනෙක් පැත්තෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද තමයි දැන් මේගොල්ලෝ විශාල ණය කන්දරාවක් අරන් තියෙනවා දැන් පළවෙනි කාර්තුව අරන් තියෙනවා බිලියන 720ක් ගත්තා ඊට පස්සේ අරන් තියෙනවා පාර්ලිමේන්තුවට දැනුම් දීලා බිලියන 1300ක් ඊට අමතරව පාර්ලිමේන්තුව රැස්න වෙච්ච කාලේ හොරාට අරන් තියෙනවා බිලියන 629ක් ඒ වගේම මේ විසර්ජන පනතෙන් තව බිලියන 180ක් යෝජනා කරලා තියෙනවා බිලියන 2850ක් මේ අවුරුද්ද විතර ණය අරන් තියෙනවා මේක අවුරුදු 73ක ඉතිහාසයේ විශාලම ණය ප්‍රමාණයක් ගත්ත අවුරුද්ද ඒ විතර නෙමෙයි 2021 අවුරුද්දට බිලියන 2900ක් යෝජනා කරලා තිනෝ මේ දෙක එකතු කරාම 20ටත් 21ටත් විතරක් බිලියන 5730ක් ණය ගන්න රටක් බවට මේ හයපත් කරලා තිනෝ මේ ණය අරගෙන මොනවද කරලා තියෙන්නේ වරායවල් හදලාද ගුවන් තොටුපළවල් හදලාද එහෙම නැත්නම් සීකර යටතල පාසුකම් දිනු කරලාද අධ්‍යාපනය දිනු කරලාද කෘෂිකර්මාන්ත දිනු කරලාද ජාතික පාසල් හදලාද මොනවද කරලා තියෙන්නේ ඒ නිසා මූලාශ්‍රයේ ගන්තෘතමනේ අපේ ගවණ යනවා ඒද බව් බව් ගන්න පිටිපස්සේ කට්ටියක් ඉන්නවා බව්වන්ට බව්ව ගන්න කියලා අපි ඉල්ලා සිටින් ඒ එකම මුලස්සේ ගරු මන්ත්‍රීතුමනි දැන් අපේ රටේ ආර්ථික වර්ධන වේගය මෙච්චර හොඳ නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම කරන රේටින් ආයතන වලින් අපිව පල්ලෙහාට දාලා තියෙනවා දැන් මේකෙන් මොකද්ද වෙන්නේ ලබා ගන්නා වූ ණයවලට අධිභාරයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ අධිභාර ගෙවන්නේ කාගේවත් බූදල් වලින්වත් මේ බූදල් වලින්වත් නෙමෙයි ඒ වගේ වන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් හාල් ටිකට පොල් ටිකට සීනේ ටිකට ගන්න බදු වලින් ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න ඕන මේ නොහැකියාව පෙන්නලා ඉවරයි ඒ නිසා ව්‍යවස්ථාවේ 148 ලඟන්ති රණුව රාජ්‍ය මූලර පාලනේ වකිම තියන්නේ පාර්ලිමේන්තුවට ඒ නිසා මේ පාර්ලිමේන්තුවට හොරා ණය ගන්න නියෝග දුන්නු අයටයි ඒ වගේම මේ නියෝග පිළිපැදලා පාර්ලිමේන්තුවට වහන් කරලා නායකත්ව ආටයි අනාගතයේදී ඒ සඳහා මූණ දෙන්න සිද්ධ වෙනවා කියන එකත් මම ඊටම පැහැදිලිව කියන්න කැමති. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ අවුරුද්දේ පළවෙනි මාස 7 ආදායම බිලියන 763යි. පළවෙනි මාස 7 ආදායම. හැබැයි අයවැය ඉදිරිපත් කරලා තියෙනවා අපේක්ෂිත ආදායම අවුරුද්දට බිලියන 1588ක් කියලා ඉවරලා. මේක සම්පූර්ණයෙන්ම ආයවැය පරතරය අඩු කරලා පෙන්වන්න දාපු ඉලක්කම් විජ්ජාවක් කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඔය සමාන මේ ආර්ථික තේරෙන්නේ නැහැ. අපේ මමුලා අර්ශනයෙන් ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති. අපි ආණ්ඩුවෙන් අහන්න කැමති. මේ ආයවැය යෝජනා තුල අපි ඊට පැහැදිලිව කියන්න ඕන.
අපේ මන්තුමාගෙන් අහන්න කැමති.
No honorable member this is not a point of order. Thank you.
මගේ
please continue.
මුලාසරේ මන්ත්‍රීතුමනි.
Honorable member please continue.
කතා කරනකොට ඔස්තව දෙන්න බා. මුලාසරේ ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අවුරුද්දකට දුගීභාවය නිසා පාසල් නොයන පාසල් වලට
honorable member honorable member honorable member please use
ඒ ළමයි
හරි honorable member order please honorable member please stop using unparliamentary words we will have to take it from the hansa as well so please stop using unparliamentary words honorable member from the government side please stop
boru baila ne kiyanne
honorable member
mulasane mantri thumani
stop disturbing
aye aye yojana tule e
honorable member what is the point of order
lamai haida
oh tappara kenna mama ahanawa
අර මැරිච්ච දවස් විස්සේ දරුවගේ
ගෞරවය මෙම්බර් that's not a point of order thank you
මුලසරේ ගරු මන්ත්‍රීතුමනි මම කියාගෙන ආවේ අවුරුද්දකට ලංකාවේ ළමයි ඉන්නවා දුගීභාවය නිසා 6000 පාසල් වලට අතුලත් වෙන්නේ නැහැ ඒ නිසා මම අහනවා මේ ආයතන යෝජනා වලදී ඊළඟ අවුරුද්දේ මේ ළමයි 6000 දුගීභාවය නිසා පාසල් නොයන එක නවත්තන්න මොකද කරලා තියෙන්නේ ඒ සඳහා පාසල් හදන්න පාසල් වැඩි දියුණු කරන්න අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවද කියන එක අහන්න අපි කැමති ඒ නිසා එහෙම නොවුනත් මොකද හේතුව සාක්ෂරතාවයයි අධ්‍යාපන මට්ටමයි පල්ලහැටගේ රටක් විදියට මේ අභියෝග හැමුවේ අපට ඉස්සරහට යන්න හම්බෙන්නේ ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් කොවිඩ් එන්නත ඇවිල්ලා තියෙනවා කොවිඩ් එන්නත ආවට දැන් එන අවුරුද්දේ අපේ අයවැය තුල කොවිඩ් එන්නත මිලදී ගැනීම සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියන එක අපේ ප්‍රශ්නයක් මොකද හේතුව කොවිඩ් එන්නත ගෙනල්ලා කොවිඩ් සනීප කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ විදේශ ආයෝජන සහ දේශීය ආයෝජන ශක්තිමත් කිරීම සඳහා මේ ව්‍යාපාරික ප්‍රජාවට ආයෝජකයන්ට විශ්වාසනීයභාවය දෙන්න ආර්ථික ස්ථාවරභාවය හදන්න මේ කොවිඩ් එන්නත අපි ගෙනල්ලා මේ රට කොවිඩ් වලින් මුදා ගන්නවා කියලා පෙන්නන නම් මේ ආයවැය තුල එහෙම මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕන අපි ඉල්ලීමක් කරනවා මග ඇරිලා වැරදිලා මේ ඒක අමතක වුණා නම් ඒ සඳහා වැඩපිළිවෙලක් හොදන්න කියලා මොකද හේතුව ලෝකයේ දියුණු රටවල් එන්නත් හොයාගනිද්දී අපි පැණියක් පස්සේ යනවා අපි පැණියක් පස්සේ යනවා මුලස්සලේ ගරු මන්ත්‍රීතුමනි අල්ලපු රට ඉන්දියාව දැන් ඉදිරි කාලයේදී එන්නත් තුනක් එළියට දාන්න නියමිතයි ඒ විතරක් නෙමෙයි ඔවුන් වැක්සින් ටුවරිසම් කියලා සංචාර කර්මාන්තයේ වැක්සින් සඳහා ආකර්ෂණීය වැඩපිළිවෙලක් ගේන්නත් නියමිතලා තියෙනවා අපි අහන ආණ්ඩුවෙන් කෝ ඒ වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙල අපිට කියන්න මොකද හේතුව මේ අවුරුද්දේ සංචාර කර්මාන්තයෙන් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 5ක් මම හිතන්නේ ඩොලර් මිලියන 500ක්වත් ඇවිල්ලා කියලා. එහෙමනම් තමුන් නැන්සලට ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙච්ච වෙලාවේ අපි ලබා ගන්න තෙල් බැරල් එක ඩොලර් 65 ඉඳලා 14 ගිය වෙලාවේ අවුරුද්දටම ඇනව් කරලා සිංගප්පූරුව සහ ජපානය වගේ රටවල් අනුගමනය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ඒකේ රටවල් වල තැන්පත් කරලා අපේ අවශ්‍යතාවය මත ගෙනාන තිබ්බා. ඒ මුණානම් ඩොලර් බිලියන 3.7 විතර ඉතුරුවක් ආදායමක් අපට ලබා ගන්න තිබ්බා. ඒ අවස්ථාවත් මේ ආර්ථික ඔස්තාදලා මගහැරිය කිව්වයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි දැන් කොවිඩ් නිසා ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාවට රුපියල් 5000යි ලබා දෙන්නේ. දැන් වර්ග අඩි 450ක පවුලක 10 දෙනෙක් 12 දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 5000ක් දුන්නාම සතියකට රුපියල් 1250යි. කන්න නෙවෙයි, ලෙව ගන්න නෙවෙයි, හිඟා ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කොවිඩ් එක ජීවත් වෙන පුරුදු වෙන්න ඕනේ කියලා කියනවා. මම අහන්න කැමතියි අදුවතරමෙන් ලංකාවම ලොක්ඩවුන් වෙලා නැහැ. මේ කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයයි මේ ජනතාවට රුපියල් 10000ක් ජීවත් වීමේ අවම අයිතිය ලබා දීම සඳහා කොහොමද ආවෙන් ඇලකේෂන් එකක් දාලා තියෙන්නේ. දෙන එක නොදෙන එක පස්සේ කියමුකෝ. ඉස්සෙල් ඇලකේෂන් එකක් තියෙනවනේ. ඒකවත් නැහැ. ඒ මට්ටමට අමානුෂිකව තමයි ක්‍රියා කරන්නේ. අපි ඊට පැහැදිලිව කියන්න ඕන මේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ 115 ඉන්න ජනතාවත් ඒ වගේම කොළොන්නාව නගර සමාජ සභා සීමාවේ ජීවත් වෙන ජනතාවත් තමයි මේම ලොක්ඩවුන් වෙලා ඉන්නේ. මේ ලොක්ඩවුන් වෙලා ඉන්න ජනතාව සමග ජන බලවේගට ඡන්දෙ දුන්නු හින්දා පලි ගැනීමටද මෙහෙම කරන්න කියන එක අපි අහන්න කැමතියි. හැබැයි අපි අපේ ජනතාව තනි කරන්නේ නැහැ. ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පැණි හිටිනවා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ලෑස්ති වෙන්න එපා බඩගින්න එක සෙල්ලම් කරන්න. කොළඹ ඉන්නේ ඉංගන නෙමෙයි. කොළඹ ඉන්නේ ඉංගන නෙමෙයි. ඉවසීමේ සීමා වෙනවා දවසක්. එතකම් පොඩ්ඩක් ඉන්න කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි දැන් අපේ සර්ගේ දකුණු අත වගේ ඉන්න කෙනා තමයි අපේ අධිකරණ ඇමතිතුමා. මට ලැජ්ජයි කියන්න. ලෝක වෙළඳ පොළට අලුත් කාමර ගන්න යන එකේ අලුත් කාර්යාල හදන යන එකේ මේ නඩු ටික ඉක්මනට ඉවර කරගන්න උසාවිය උදේ 8ට ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. මේ ආයවැයේ ඒවට මොකුත් නැහැ. හැබැයි ඇමතිතුමාට සුඛෝපභෝගී කාර්යාල ලබා ගැනීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා දාලා ඒ වැඩ කටයුතු නම් කෙරීගෙන යනවා කියලා කියන කැමති. විශේෂයෙන්ම නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ඉන්න නිසා මම කියන්න කැමති දලදේශීය නිෂ්පාදනයෙන් අපේ රටේ පුද්ගලික අංශයන් 50%ක් තමයි ලැබෙන්නේ. දැන් අත වශයෙන්ම මැලේසියාව, තායිවාන, ඉන්දුනීසියාව වගේ රටක රටවල් වල 120ක් යනවා. එතකොට අපි මොකද්ද ඉදිරිගාමි වැඩපිළිවෙල ඊළඟ අවුරුද්ද තුල මේ කියන දේවල් මොකද හේතුව බිලියන 5780ක් වගේ ණය කන්දරාවක් මේ තියෙන ණය වලට අමතරව ලබා ගනිද්දි අලුතින් ආදායම ඇති කර ගැනීම සඳහා අපි මොනවද කරන්න කියන එක අහන්න කැමතියි. විශේෂයෙන්ම අපි ගරු කරනවා අපේ අගමැතිතුමාට මධ්‍යක අගමැතිතුමා අයියා පෙරද
කියලා. Honorable member, please wind up. Please wind up.
No, no. මාමුදින් වටවෙච්ච රටක් මේ කො මේ කර්මාන්තශාලා කියලා ඉවල. මට විනාඩි 17ක් තියෙනවා තාම විනාඩි 11යි තප්පර 43යි. ඉතින් ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුවෙන් දශම එකට දොන්නු LRT නායක නවත්වා. ඇයි පගාව ගන්න බෑ? දැන් ලෝකෙ දිනු රටවල් සිස්ටම් කරලා තමයි ට්‍රැෆික් අඩු කරන්නේ. අපිට කියන්න LRT එක නවත්වනවා නම් මොන කොයි විදියටද යටිතල පහසුකම් දිනු කරලා මේක කරන්න කියන එක. ඒ නිසා
හර්ෂණ සුකුන් රාජකරුණා Arshana Supon Rajakaruna, you have 8 minutes.
I'm sorry, I didn't hear you. How many minutes have I got?
8 minutes, thank you.
Gomati Stuti Karu Antumani, Mulasanaru Dwaru Mantumani, Mama Me Velavedi Visheshema Adas Prakashakarana Kamiti, Apirate, Arthikata Pauge Kalasima Vedi.
Honorable member, what is the point of order?
මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්වා මට විනාඩි 13ක් තියෙනවා කියලා. විනාඩි 12යි තප්පර 40 ඔබතුමාමයි කතාව ගැපුවා.
No, the total time allocated to you is 13 minutes. Thank you.
බොමිස් සූතිකරු මන්ත්‍රීතුමනි, දැන් අපි මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රධානම ගැටලු දිහා බලනකොට, අපේ රටේ ආර්ථිකය ගැන බලනකොට, පෞගේ දශක කීපයක් එක්ක අපි සංසන්දනය කරනකොට, මම අද විශේෂයෙන්ම මේ මුදල් අමාත්‍යාංශ කතාවේදී විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉලක්කම් වලට වඩා අපිට අහිමි වෙච්ච ප්‍රධානම දෙයක්. ඒ තමයි අපේ රටේ ආර්ථිකයට අපිට නැති වෙච්ච ප්‍රධානම දේ තමයි අපේ ජාතීන් අතර තිබ්බ බෙදීම නිසා අපිට ආර්ථිකය අපිට ඉදිරියට ගෙනිය ගන්න බැරි වුණා. 1983 දී අපි ද්‍රවිඩ ජනතාවත් එක්ක මේ ප්‍රධාන සිංහල ජනතාවට ඇතිවෙච්ච ඒ යුදමය තත්ත්වය, අපිට ඒ තත්ත්වය නිසා අපේ රටේ ප්‍රධානත ද්‍රවිඩ ජාතීන්ගේ ප්‍රධාන ව්‍යාපාරිකයින් මේ රටෙන් පිටරටවල් වලට ගියා. අපේ රටේ තිබ්බ ලොකුම ආර්ථික ගැටලුවකට පත්වෙච්ච අවස්ථාවක් තමයි ඒ දශක තුනක යුද්ධය. ඔබ ද්‍රවිඩ ජාතිකයෙක්, මූලාසනගරු මන්ත්‍රීතුමනි, මම සිංහල ජාතිකයෙක්. නමුත් අපිට 2009 දී යුද්ධය අවසන් වුණාට පස්සේ නැවතත් අද සියලුම ජාතීන් එකතු කරගෙන අපේ මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනිය ගන්න අපිට හයිමි වුණා. අද එදා ඔබ දන්නවා ද්‍රවිඩ ජනතාවත් සිංහල ජනතාවත් අතර ඇති වෙලා තියෙන මේ යුද්ධමය, ඒ යුද්ධය අවසන් වුණාට ඒ අපේ රටේ ඒ සිංහල ජනතාවත් ද්‍රවිඩ ජනතාවත් තියෙන ඒ අරගලය තාමත් පස්සට තියෙන ඒ ගින්දරවල අළු වගේ තාමත් තියෙනවා. ඒක අපිට හොඳට තේරෙනවා මේ පාර්ලිමේන්තුවේ. මේ පාර්ලිමේන්තුවේ මේ සිංහල මහජන නියෝජිතිනුත් ද්‍රවිඩ මහජන නියෝජිතින් එක්ක මේ විවාදවලදී අපිට ඒක දකිනවා. ඒක අපිට දැනෙනවා. ඒක අපිට ඇහෙනවා. මේක අහගෙන ඉන්න තව සිංහල ජනතාව තවත් කෝණයකට යනවා. මේක අහගෙන ඉන්න ද්‍රවිඩ ජනතාව තවත් අන්තයකට යනවා. මේ ගැටලුවට තාම විසඳුමන්නේ. අද පෞගිය සති කීපයේදී විශාල විවාදයක් තිබ්බා මේ මියගිය අය සමරැණීම පිළිබඳව. අපි මගේ පවුලේ 3 දෙනෙක් මේ යුද්ධය නිසා මේ හමුදාවේ නියෝජනය කරලා මිය ගියා. නමුත් අපි කවුරුත් එකග වෙන්න ඕනේ සිංහල ජනතාවටත්, ද්‍රවිඩ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත්, මේ හැමෝටම මිය ගිය පුද්ගලයෙක්ව සමරන්න අයිතියක් තියෙන්න ඕනේ. ඒක ප්‍රභාකරන්ගේ උපන්දිනේ දිනේ වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඉස්ලාමයේ LTT සෞදාල් දුවා මියගිය දිනේ විය යුතු නැහැ. නමුත් අපිට පුළුවන් නම් හැමෝම එකතු වෙලා දිනයක් දෙන්න හැමෝටම මියගිය ජනතාව මේ යුද්ධය නිසා මියගිය ජනතාව සමරන්න අපිට පුළුවන් නම් සිංහල අපේ සොල්දාදුවන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය සිවිල් ජනතාව වෙන්න පුළුවන් මේ යුද්ධය නිසා මිය ගියා නම් ඒ වගේම ද්‍රවිඩ ජනතාවගේ මේ යුද්ධයේ එල්ටීටීඊ වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය සිවිල් ජනතාවක් වෙන්න පුළුවන් ඒ හැමෝටම අපිට පුළුවන් නම් එක දිනයක් ඇයි අපිට බැරි ඇයි අපිට ඒක ඒ දිනයක් තීන්දු කරගෙන මේ ජාතීන් ඔක්කොම මේ යුද්ධය නිසා නැවත මෙවැනි යුද්ධයක් මේ රටේ ඇති නොවන්න අපි ප්‍රාර්ථනාවකුත් එක්ක ඇයි අපිට බැරි දිනයක් දාන්න ඒ ඒ මියගිය දෙමාපියන්ට එහෙම නැත්නම් මියගිය දරුවන්ට තමන් ඒ මියගිය සමාජිකයින්ට ඒ පවුලේ සමාජිකයන්ට දිනයක් සමරන්න අපිට නොහැකි වෙන්නේ මම දකිනවා මේකට ප්‍රධානම හේතුව තමයි දේශපාලන මේ දේශපාලනය කිරීම දේශපාලනය කරන වෙලා තියෙනවා මේ ජාති නාගම් අතර අපි දැක්කා පෞගිය කාල සීමාවේදී ඒ ද්‍රවිඩ ජනතාවත් එක්ක වුණා අපි දැක්කා පෞගිය අවුරුදු 4-5 තුළ එය මුස්ලිම් ජනතාවත් එක්ක ඇති වුණා මේ මුස්ලිම් ජනතාවත් එක්ක ඇති වෙච්ච ඒ දේශපාලන වාසිය නිසා
honorable member you have 3 more minutes
දේශපාලන වාසිය ලබා ගන්න ඇති වෙච්ච මේ පෞගිය කාලේ මුස්ලිම් ජනතාවත් එක්ක ඔබට මතක ඇති මාධ්‍යෙන් වැඩියෙන්ම කතා වෙච්ච දෙයක් තමයි පෞගිය කාලේ මැතිවරණ ඉලක්ක කරගෙනද මන් දන්නේ ඈ ડોક્ટર ශාෆි වැඩියෙන්ම කතා වෙච්ච දේ වැඩියෙන්ම මාධ්‍යෙන් පෙවුණ දේ තමයි ડોક્ટર ශාෆි වද සත්කම් වද පෙති වද කොත්තු මං අහන්න කැමති දැන්කෝ දැන් ડોક્ટર ශාෆිත් නැ වද සත්කමුත් නැ වද පෙක්තුත් නැ වද කොත්තුත් නැ මේක මැතිවරණයක් ඉලක්ක කරගෙනද ඒ දේශපාලන වාසියක් ලබා ගැනීමටද එවැනි තත්වයක් උදා කරේ ඒ වගේම තමයි ඒක උච්චතම අවස්ථාව ඒක උච්චතම අවස්ථාව තමයි කැලණි ගඟෙන් මහා නාගයෙක් ආව කැලණි ගඟෙන් මහා නාගයෙක් ඇවිල්ලා කැලණි ගඟ මේ පසාරු කරගෙන නාගයෙක් ඇවිල්ලා අන්තිමට අර ඇමරිකන් වෝටර්ද කොහෙද කොකා කෝලා බෝතලයක්ද ඇතුළේ හිටියේ මේ කැලණි ගඟ පුපුරාගෙන ආපු නාගයට අර මේ ප්ලාස්ටික් බෝතලේ පුපුරා ගන්න බැරුව ගියා කැලණි ගඟෙන් ආපු නාගයා ඊට පස්සේ මෙන්න මේ වගේ දේශපාලන වාසියට ජාතිය ආගම යොදා ගැනීම අපේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා මේක ඒක ඒක දේශ මේක ගැන තේරුම් ගන්න නැත්නම් ඒ ගැන අවබෝධයක් නැත්නම් මං ඉතාල කනගාටුයි එහෙම අවබෝධයක් නැහැ මොකද අපේ රටේ ජාතීන් මේ රට අතහැරලා දාලා තියෙනවා මේ සමගිය නැතිවීම තුලින් ද්‍රවිඩ ජනතාව මේ අපේ රටෙන් ගිහිල්ලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ මුස්ලිම් ජනතාවට වෙලා තියෙන මේ අසාධාරණ නිසා අද මුස්ලිම් ජනතාව මේ රට අතහැරලා දාලා යන්න ඉඳිනවා ඒ මේ වෙනකොට මේ රට අතහැර දාන්න යන්න කියලා තියෙනවා ඒ වගේ තමයි
මේ ජාතිවාදී
මොලේ කලදක් තියෙනවා නම් මේක තේරෙයි මේක තේරෙන්න ගන්න නැත්නම් මං ඒ ගැන අනුකම්පා කරනවා මිස මං ඊට ගැන එයාට කතා කරන්නේ නැහැ ගරු මුලාසනාරු මන්ත්‍රීතුමනි අද මුස්ලිම් ජනතාවට තියෙන ද්‍රවිඩ ලොකුම ගැටලුවක් තමයි මේ භූමි දාණය කරන්න නොදීම ඒ නිසා විශාල වශයෙන් ලොකු අප්‍රසාදයක් මේ අපේ බහුතර සිංහල ජනතාව කෙරෙහි තියෙනවා නැවත මේ රටේ එදා ඇතිවෙච්ච යුද්ධයක් ඇති නොවන්නට තමුන්නාන්සේලාගේ වගකීම තියෙනවා දේශපාලනය මේ ජාති
නාගම්
දේශපාලනය කරන්න එපා කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටමින් මම නිහඬ වෙනවා බොහොමත් ස්තුතියි
thank you honorable selvarasa gajendran you have 5 minutes order please honorable mayanta dizanayakata the chair
கருமந்தித்துவா கதாகரான்
அவைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே
இன்று நிதியமைச்சர் மீதான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த நேரத்திலே இன்றைய தினம் ஒரு சர்வதேச மனித உரிமைகள் தினம். இன்றைய நாளிலே வடகிழக்கெங்கும் கண்ணீர் கதறியலும் ஓசைகள், பிள்ளைகளை பறிகொடுத்த, பிள்ளைகளை தொலைத்த மற்றும் சிறைகளிலே பிள்ளைகளை தவிக்கவிட்டு வெளியிலே இருந்து அழுகின்ற பெற்றோர்களுடைய அவல குரல் கேட்டுக்கொண்டிருக்கின்றது. இன்றைய இந்த நாளிலே வடகிழக்கெங்கும் தங்களுடைய பிள்ளைகளை தேடி, காணாமலாக்கப்பட்ட பிள்ளைகளை தேடி அலைந்து கொண்டிருக்கின்ற அந்த மக்களுடைய அந்த போராட்டத்தோடு நாங்கள் கைகோர்க்கின்ற அதே நேரத்திலே சிறைகளிலே கொடிய பயங்கரவாத சட்டத்தின் கீழ் அடைத்து வைக்கப்பட்டிருக்கின்ற தமிழ் அரசியல் கைதிகள் விடுதலை செய்யப்பட வேண்டும் என்பதை வலியுறுத்துகின்ற அதே நேரம் அவர்களுடைய உறவுகளோடும் நாங்கள் கைகோர்த்துக் கொள்ளுகின்றோம். இன்றைய இந்த நிதியமைச்சானது, இந்த அமைச்சினுடைய நோக்கம் நாட்டிலே ஒரு சிறந்த ஒரு பொருளாதார கொள்கையை வகுத்து, சிறந்த ஒரு பொருளாதார முன்னேற்றத்தை ஏற்படுத்தி, நாட்டில் உள்ள அனைத்து மக்களும் பொருளாதார ரீதியாக ஒரு முன்னேற்றம் அடைந்து ஐக்கியமாக வாழக்கூடிய ஒரு சூழலை உருவாக்க வேண்டும் என்பதுதான் இந்த அமைச்சினுடைய குறிக்கோள்களில் ஒன்றாக இருக்கின்றது. அப்படி இருக்கின்ற பொழுது வடக்கு கிழக்கு யுத்தத்தினாலே பாதிக்கப்பட்ட இந்த அரசாங்கத்தினால் ஒரு இன ஒழிப்பு மூலம் முழுமையாக அழித்தொழிக்கப்பட்ட எங்களுடைய தேசத்தின் பொருளாதாரத்தை மேம்படுத்துவதற்கு கடந்த 10 ஆண்டுகளிலே இந்த அரசாங்கத்தினால் ஆக்கப்பூர்வமாக எந்த நடவடிக்கைகளும் எடுக்கப்பட்டிருக்கவில்லை. யுத்தத்தின் இறுதியிலே கிட்டத்தட்ட 147,000 தமிழர்கள் இராணுவத்தினரிடம் அகப்பட்ட பின்னர் காணாமலாக்கப்பட்டிருக்கின்றார்கள். இவர்களுக்கு என்ன நடந்தது? அவர் இராணுவத்தினரோடும் இராணுவத்தினரோடு சேர்ந்து இயங்கிய ஈபிடிபி போன்ற துணை ராணுவ குழுக்களாலும் கைது செய்யப்பட்ட பின்னரும் கடத்தப்பட்ட பின்னரும் காணாமலாக்கப்பட்டவர்களுக்கு என்ன நடந்தது என்பது தெரியாத எங்களுடைய மக்கள் தவித்துக் கொண்டிருக்கின்றார்கள். இதற்கான பொறுப்பு கூறலுக்கு நாங்கள் ஒரு சர்வதேச விசாரணையை நாங்கள் வலியுறுத்தி கொண்டிருக்கின்றோம். இந்த வேளையிலே இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுக்காகவென சர்வ ஐநா மனித உரிமைகள் பேரவையிலே சில முடிவுகள் எடுக்கப்பட்டிருந்த பொழுது அந்த சர்வதேச சமூகத்தை ஏமாற்றுவதற்காக ஓஎம்பி என்கின்ற ஒரு அலுவலகம் உங்களுடைய அரசாங்கங்களினால் உருவாக்கப்பட்டிருக்கின்றது. அதிலே இந்த குற்றவியல் விசாரணைக்கான செயல்முறைகள் அனைத்தையும் நீக்கிவிட்டு இந்த நிதியமைச்சினாலே 1.4 பில்லியன் ரூபாய் நிதி 2018 ஆண்டிலே அந்த அமைச்சுக்கு அந்த அலுவலகத்திற்காக ஒதுக்கப்பட்டு அந்த அலுவலகத்தின் ஊடாக இந்த காணாமலாக்கப்பட்ட உறவுகள் ஏமாற்றப்பட்டு பிழையாக வழிநடத்தப்பட்டு அவர்கள் அந்த உறவினர்கள் கொல்ல இறந்து விட்டார்கள் என்று ஒப்புக்கொள்ள வைத்து அவர்களுக்கு மரணச் சான்றிதழ் கொடுக்கின்ற முயற்சி தான் நடைபெறுகின்றது. இதுதான் ஒரு நாட்டினுடைய நிதியமைச்சினுடைய பொறுப்பான செயல்பாடா என்பதை உங்களிடம் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதேபோன்று பல திட்டங்கள் முழுமையாக ஒரு இனவாத கோணத்திலே இந்த நிதியமைச்சினாலே நிதி ஒதுக்கப்பட்டு தமிழர்களுக்கு எதிரான செயல்பாடுகள் தீவிரப்படுத்தப்பட்டுக் கொண்டிருக்கின்றது. தொல்பொருள் திணைக்களம் என்பது உலக நாடுகளிலே கலாச்சார அமைச்சுகளின் கீழ் கொண்டுவரப்படுகின்றது. ஆனால் இலங்கையிலே அந்த தொல்பொருள் திணைக்களம் பாதுகாப்பு அமைச்சின் கீழ் கொண்டுவரப்பட்டிருக்கின்றது. அந்த தொல்பொருள் திணைக்களத்திற்கு கோடானு கோடி நிதிகளை இந்த நிதியமைச்சு ஒதுக்கி கொடுத்து இந்த தொல்பொருள் திணைக்களத்தின் ஊடாக
வடக்கு
தாயக பிரதேசத்தை சிங்கள மயமாக்குகின்ற செயல்பாடுகள், தமிழர்கள் தொல்பொருளுக்குரிய பிரதேசங்கள் என்று பிரகடனப்படுத்தல் என்ற பெயரிலே அந்த நிலங்களை கபலீகரம் செய்து வேறு வேறு செயல்பாடுகளுக்கு வழங்குகின்ற, சிங்களமயமாக்குகின்ற, பௌத்தமயமாக்குகின்ற நடவடிக்கைகளுக்கு வழங்குகின்ற செயல்பாடுகளும் மேற்கொள்ளப்பட்டுக் கொண்டிருக்கின்றது. ஆகவே இந்த அமைச்சானது இந்த இனவாத செயல்பாடுகளை நிறுத்தி வடக்கு கிழக்கு யுத்தத்தினால் அளிக்கப்பட்ட பிரதேசம் தொடர்பான அபிவிருத்தி செயல்பாடுகளிலே வடக்கு கிழக்குக்கென ஒரு விசேடமான வேலை திட்டம் ஒன்று ஏற்படுத்தப்பட வேண்டும். அதற்கென விசேடமான நிதி ஒதுக்கீடுகள் செய்யப்பட வேண்டும். முல்லைத்தீவு மாவட்டத்திலே கீழு ஓயா என்கின்ற ஒரு நீர்ப்பாசன திட்டத்திற்கு 7,000 மில்லியன்கள் ஒதுக்கப்படுகின்றது. அது முழுக்க முழுக்க 100%க்கு சிங்களவர்களுக்கு மட்டுமே அந்த திட்டம் ஒதுக்கப்படுகின்றது. இவ்வாறான இனவாத செயல்பாடுகளை விடுத்து வடக்கு கிழக்கு தமிழ் பிரதிநிதிகளோடு பேசி தமிழ் பிரதிநிதிகளுடைய முழுமையான பங்கு பெற்றுதலோடு திட்டமிடல்களோடு இந்த
அமைப்புகள்
மேற்கொள்ளப்பட வேண்டும் என்பதனை நான் இந்த இடத்திலே வலியுறுத்தி
கேட்டுக்கொள்கிறேன்.
இன்னொரு விடயத்தை வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இந்த தீவிலே வாழுகின்ற முஸ்லீம் மக்களுக்கு எதிராக இந்த அரசாங்கம் மிக மோசமான அடக்குமுறைகளை கட்டவிழ்த்து விட்டிருக்கின்றது. 5-6 அடிப்படைவாதிகள் மேற்கொண்ட செயல்பாடுகளுக்காக ஒட்டுமொத்த முஸ்லீம் மக்களையும் ஒரு இனவாதிகளாக, அவர்களை ஒரு நாட்டினுடைய எதிரிகளாக சித்தரித்து அந்த முஸ்லீம் மக்களுடைய பொருளாதாரத்தை நசுக்குகின்ற செயல்பாட்டை இந்த அரசு ஆரம்பித்திருக்கின்றது. அதனை இந்த அரசு தொடருமாக இருக்கிறது. இருந்தால் இந்த அரசு ஒரு மிக இருண்ட பக்கங்களை எதிர்காலத்திலே சந்திக்க வேண்டி ஏற்படும் என்பதனை இந்த இடத்திலே நான் சுட்டிக்காட்டிக் கொள்ள விரும்புவதோடு அந்த மக்களுடைய இறுதி அவர்களுடைய இறந்த பிற்பாடு அந்த உடல்களில் கொரோனா தொற்று இருக்கிறது என்பதை காரணம் காட்டி அவர்களை புதை எரிப்பதற்காக அரசாங்கம் நடவடிக்கை எடுப்பது என்பது எந்த வகையிலும் ஏற்றுக்கொள்ள முடியாத ஒரு விடயம். அந்த மக்களுடைய அந்த அடிப்படை உரிமையை நீங்கள் மீறுவதை ஏற்க முடியாது. ஆகவே நீங்கள் இன்று தலைமையினாலே
கொண்டிருக்கின்றது,
அதற்கு நீங்கள் மதிப்பளிக்க வேண்டும் என்பதை இடத்திலே வலியுறுத்தி விடைபெறுகின்றேன்.
கருணாக்கலை நிவர்த்திக்கிறான் காரணம் சௌக்கியான்சு கியப்பு விதிர்த்தமா மே வட
பிலிவெளியாக கரு மனுஷ நாணயக்கார மந்திரிதுமா விலாஹாரி
கரு முலாசுனாரோடு மந்திரிதுமணி இதாமத்ம கிட்டி வேலா வக்கத்துலத்த மே முதல மாத்தியாசி வேஷீஷியர் கதாக்கரான தீன வேலாவே புலின்ம சந்தான் கரான கமதி மே அயவய அவஸ்தாவேதி கோவிட் சம்பந்தேன் மே அயவயங் அவதானி எமுகர்ல அண்ணே மே வேலாவே அப்ப முதல் ராஜ்ய மாத்துமாவே இந்த வேலாவே கோவிட் சம்பந்தேன் சிதுவன ஆர்த்திக ஹானிய ஆர்த்திக அவபாத்தே ஆர்த்திக கடாவெட்டீமட்ட ஏ வியாபார நகா சிட்டுவீமட்ட அவசியக்கரண வெடப்பிலிவெலா தாம சகஸ் வெலா நெதிபாவா அப்பிட்ட பேனோ விசேஷம சஞ்சாரக க்ஷேத்ரேட அதுலு நோயக் க்ஷேத்ரவட சஞ்சார க்ஷேத்ரேட இதத் அப்பி மதக்கரா லபா தென்னட கியல மே லபா தென நயவலட அமதரவ நயவலட சித்த வெனி தவத் நய பரக் எகது வெலா ஏயட கிவா கன்ன பெரி தத்வயக் அதி வெனேக ஏகட யம் சஹனாதாரயக் லபா தென கியன எக ஏகடத் யம் சஹனயக் லபா தென கியல அப்பி மே வேலாவே யோஜனா கர்னவா ஏ வகேம மே வேலா வெனகொட හමුදාවේ මේ කොවිඩ් නිසා අසහනයට පත්වෙච්ච පාසල් වෑන් රථකරුවන් ගත්තාම ඒ අයගේ අපහසුතාවය ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ අය ගැනත් අපිට හිතන්නට තියෙනවා. ඒ වගේම තමයි මේ කොවිඩ් හේතුව නිසාම කලාකරුවන් සංගීතඥයන් වේදිකා සපයන්නන් ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ ඒ වේදිකා සපයන්න ඒ සියලුම දෙනා බරපතල අපහසුතාවයට පත්වලා ඉන්න ඒ අය පිළිබඳවත් කිසිම අවධානමක් මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා නැහැ කියන කාරණාව මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම දැන් මේ ආණ්ඩුව ආපු ගමන්ම කතා කරා හමුදාව පිළිබඳව හමුදාවේ රණවිරුවන් පිළිබඳව කතා කරා. නමුත් අද වෙනකොට හමුදාවේ රණවිරුවන්ගේ ආහාර සලාකය කපා හැරීම සඳහා ගෑස් මිල අඩු වීම නිසා ආහාර සලාකය අඩු කරන්න රුපියල් 10000 5000 දක්වා ආහාර සලාකය කපා හැරීම සඳහා කටයුතු කරලා තිනවා. ඒ සඳහා නිකුත් කරපු චක්‍රලේඛ දෙක මම මේ අවස්ථාවේදී සභාගත කරනවා හමුදාවට සලකන්නේ මෙන්න මේ විදියට. ඒ වගේම රාජ්‍ය සේවකයන්ටත් 2016 ඉඳලා වැටි වැඩි වෙන්න තිබිච්ච වැටුප 2020 ජනවාරි මාසේ වැඩි වෙන්න තිබිච්ච වැටුප මේ වෙනතුරු විශ්‍රාම වැටුප වැඩි කිරීමට කටයුතු කරලා නැහැ. ඒ පිළිබඳවත් තවම නිශ්චිත තොරතුරක් වාර්තා කරලා නැහැ කියන එක මතක් කරනවා. ඒ වගේම මේ උපාධිධාරීන් සඳහා පත්වීම් ලබා දීමේදී EPF PTF හේතු නිසා කපා හැරපු උපාධිධාරීන්ගේ පත්වීම් තවමත් මේ වෙනතුරු ලබා දීලා නැහැ. ඒ පිළිබඳවත් අපි උත්තරයක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට නුවර අධිවේගී මාර්ගයේ වැඩ කරගෙන ගියා. කොන්ත්‍රාත් සමාගම් වලට බාර දීලා තිබුණා වැඩ කරගෙන ගියා. නමුත් අද වෙනකොට නුවර අධිවේගී මාර්ගයේ වැඩ නතර වෙලා තියෙනවා. නැවත වතාවක් කොන්ත්‍රාත් කරුවන් සොයා ගැනීම සඳහා නැවත ටෙන්ඩර් කිරීමේ පටිපාටියක් ආරම්භ කරලා නැවත මේ කටයුතු ප්‍රමාද කරලා තිනවා. මේවා ප්‍රමාද කරන්නේ තමන්ගේ හිතවතුන්ට ලබා දීම සඳහා, මේවා නොඑක් නොඑක් විදියට එහාට මෙහාට කරවීම සඳහාද කියලා අපි මේ වෙලාවේ ප්‍රශ්න කරනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම පහුගිය දවසක අපේ විපක්ෂ නායකතුමා ඇහුවා ද ෆිනෑන්ස් සමාගම පිළිබඳ ප්‍රශ්නයක්, ඒකේ කඩාවැටීම, ඒක පහුගිය ආණ්ඩුවට ඉස්සෙල්ලා ආණ්ඩුව කාලෙදී අත්පත් කරගෙන දැන් මේ වෙනකොට කඩාගෙන වැටිලා ඉතාමත්ම අපහසුතාවයට පත් වෙලා සේවකයෝ විතරක් නෙවෙයි තැන්පත්කරු අපහසුතාවයට පත් වෙලා තිනවා. ඒ පිළිබඳව තීන්දුවක් ලබා දෙන්න කියලා සතියකින් ලබා දෙනවා කිව්වා. අදට සතියේ දවස් සම්පූර්ණ වෙනවා. ඒ පිළිබඳවත් කිසිදු තොරතුරක් මේ වෙනකොට වාර්තා කරලා නැහැ. ඒ වගේම වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් කරනවා කියලා අයවැය වාර්තාවේ ඉදිරිපත් කරලා තිබුණාට කම්කරු ඇමතුමාම සඳහන් කළා ඒ රුපියල් 1000 ලබා දීම පිළිබඳ අපි උත්සාහ කරනවා. තව මේ පිළිබඳ තීන්දුවක් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද වතු හාම්පුතුන් මේ වෙනකොට ඒකට එකගතාවයක් ලබා දීලා නැහැ. එතකොට මේකට ලබා දෙන්නේ අනෙකුත් දීමනා සියල්ල එකතු කරලා වතුකම් කරුවන් රැවටීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම දියගම 6 වෙනි ඩිවිෂන් එකේ නෝටන් බෝන් කියන ප්‍රදේශයේ පොසිටිව් කොරෝනා පොසිටිව් වෙච්ච රෝගියෙකුට කිලෝමීටර් 3ක් පයින් එන්න කියලා තමයි රෝගියාව වාහනයට නැග්ගගන්නේ. ඒ වගේ ඉතාමත්ම අසාධාරණ විදියට වතුකම් කරු ජනතාවට සලකනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මම පොඩි විමල් වීරවංශ මහත්තයාගේ කතාවක් උපුටා දක්වන්න සූදානම් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එන්නේ මේ රටේ දුගී දුප්පත් ජනතාව බලගන්වන්න, සමෘද්ධිය නොලබන හෙත් සමෘද්ධිය ලැබීමට සුදුසුකම් ඇති ජනතාව ස්ථිර ආදායම් නැමැති පවුල්වලට දෛනික කුලීකම් කරු රැකියාවල නිත පවුල්වලට ස්ථිර ආදායමක් නැමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිවකල නොහැකි දැඩි රෝගාබාධ වලින් පෙළෙන අයට රුපියල් 3000ක බඩු මල්ලක් දෙන්නයි මෙතුමා එන්නේ. මඩ ගහන්න පලිගන්න නෙවෙයි, වියලියාහාර මල්ල, හාල් පරිප්පු, වියලි මිරිස්සීනි මාසික ජල බිල්පත සඳහා 15% සහනයක් දෙනවා. මාසික විදුලි පාරිභෝගිකයකට 30ට අඩු බිල්පත් සඳහා 25%ක සහනයක් දෙනවා. මේවත් අරගෙන තමයි කුරුණෑගලට එන්නේ කියලා මැතිවරණ වේදිකාවේ කියනවා. කෝ මේ සහන, මේ සහන සඳහා ආයවැයෙන් මොනවද මේ වෙනකොට සකස් කරලා තියෙන්නේ කියන එක අපි මේ වෙලාවේ අහනවා. දැන් 2021 අවුරුද්දට මේ ආයවැය හදන්නේ 2020 ඉවරයි. හැම එකටම කොවිඩ් සරණං ගච්ඡාමි, කොවිඩ් සරණං ගච්ඡාමි, කොවිඩ් සරණං ගච්ඡාමි කියලා සර්ගේ ෆේල් එක වහගන්න හැදුවට අඩු ධර්මේ 2021 ආයවැයෙන්වත් මේක කොහොමද විසඳන්නේ, ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න කියලා අද පෙන්නලා නැහැ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ජනතාවට දෙනවයි කියපු සහන වලින් මේ වෙනකොට කෝටි සහනාධාර කෝටි 7300ක් මේ ආයවැය ලේකන යටතේ අඩු කරලා තියෙනවා. බඩු මිලි ඉහළට යනවා. සීනි මිල ව්‍යාපාරිකයන්ට සහයෝගය දෙන්න සීනි සඳහා බදු සහන ලබා දෙනවා. අල කිලෝව 300යි, ලුණු කිලෝව 250යි, බීලුණු කිලෝ එක 500යි. පාලන මිලට පරිප්පු නැහැ. ගැසට් ගැහුවට ගැසට් නිකන් රිවර්ස් ගැසට් තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩුවට සල්ලි නැහැ. විශ්‍රාම වැටුප ගෙවා ගන්න බැරි නිසා විශ්‍රාම වැටුප විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරලා තියෙනවා. අවුරුදු 5ක් අර්ථසාධක අරමුදලේ සල්ලි රඳවා ගන්න තමයි මේ තීන්දුව ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරලා ආසියානු සංවර්ධන බැංකුවෙන් 100%ට හම්බෙච්ච පොලිය වෙනුවට චීනෙන් 108% පොලියට ණය ගන්න තමයි මේ අයට උමනා කරලා තියෙන්නේ කියන එක අපි මතක් කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙනකොට 95000ක් වෙච්ච ඒක පුද්ගල ණය ප්‍රමාණය ඔවුන් යනකොට 390000ක් බවට පත් කරලා තමයි ගියේ. අද කෝටි ප්‍රකෝටි ගාණක් තව දුරටත් මේ රටේ ජනතාව ණය බරිතයන් බවට පත් කිරීම තමයි මේ අවුරුද්ද ඇතුළත සිද්ධ වෙලා තියෙන්නේ. යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5ට ගත්තු ණය ප්‍රමාණයෙන් 5න් 1ක් මේ වෙනකොට 3න් 1ක් මේ වෙනකොට මේ අලුත් ආණ්ඩුව අරගෙන ඉවරයි කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ ග්‍රීක් බඳුම් කරපු ගනුදෙනුව, ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් ගනුදෙනුව, ජපානයේ රත්තරන් විකුණපු ගනුදෙනුව, මේ වගේ වලින් ආණ්ඩුව රටට කරපු පාඩුව නැවත අය කර ගැනීමක් ගැන කතා කරන්නේ නැතුව රටට මහ විශාල හානියක් පාඩුවක් සිද්ධ කරලා මේ යහපාලන ආණ්ඩුවේ සිදුවෙච්ච වැරදි පිළිබඳ කතා කරන ගමන් මේ ආවෙන් යෝජනා කරපු ප්‍රධානතම යෝජනාවක් විදියට ගිරায় මොකද්ද? උපයූ මුදල් උපයූ ආකාරය හොයාගන්න බැරි මුදල් ලංකාවට ගෙන එන්න මේ ආයවැයෙන් ක්‍රමයක් හදලා දීලා තියෙනවා. මේ මොකද්ද කරන්න හදන්නේ? නොයෙක් නොයෙක් වෙලාවට පිටරටට පටවපු සල්ලි ටික දැන් Tamanට ඕන විදියට අරගෙන එන්න මේ සල්ලි ටික සුදු කරගන්න තමයි මේ ක්‍රියාමාර්ගය හදලා දීලා තියෙන්නේ. මේ ආයවැය කළු සල්ලි සුදු කරන ආයවැයක් මිස ජනතාවට සහන සලසන ආයවැයක් නොවේ කියන කාරණාව මම මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම ආබාධිත රණවිරුවන්ට සහනලි දෙනවා කියලා, ඒ වගේම විශ්‍රාම වැටුප් දෙනවා කියලා, වැන්දබුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් දෙනවා කියලා පොරොන්දු වෙලා මේ වෙනකොට රණවිරුවන් පැත්තකට දාලා ඒ විශ්‍රාම වැටුප් විතරක් නෙමෙයි වැටුප් කප්පාදුව දක්වා ගිහිල්ලා ආබාධිත
රණවිරුවන්ට
මේ වෙනකොට වැඩියෙන් 5000ක් දුන්නා කියලා මාසයකට රුපියල් 2500 ගානේ වැටුපෙන් කපන්නත් පටන් අරගෙන තියෙනවා ආබාධිත රණවිරුවන්ට. එහෙමයි මේ ආණ්ඩුව දැන් සලකන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ජනතාවට දීපු පොරොන්දු පැත්තකට දාලා ජනතාවට දීපු පොරොන්දු කුණු කොල්ලට දාලා තමන්ට ඕන ඕන විදියට ගජ මිතුරන්ට සලකන, තමන්ගේ ඡන්ද වෙනුවෙන් වැඩ කරපු, තමන්ගේ වැඩ පිළිවෙල වෙනුවෙන් උදව් කරපු
අයට
සලකන ආයවැයක් විතරයි,
අද වෙලා ප්‍රශ්නයක් දෙනකොට මම තුමා
කළු සල්ලි සුදු කරන ආයවැයක් විතරයි ෆේල් රාජ්‍ය කරා යන්න සූදානම් කරන ෆේල් ආණ්ඩුවක ආයවැයක් කියන එක මතක් කරමින් වන්නේ යන වෙනවා. බොහොම
සතුටුයි කරු කෙහෙලිය රඹුක්වැල්ල ඇමතුමා.
අර මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අයවැය අවසාන දවසේ ඒ සම්බන්ධව කරුණු කීපයක් එක්කාසු කරන්නට අවස්ථාව ලැබීම සම්බන්ධව මා පෞද්ගලිකව සතුටු වෙනවා. විශේෂයෙන්ම මනුෂ්‍ය නානයක්කාර ඇත්තුමාගේ කතාවෙන් පස්සේ මං අහගෙන හිටියේ හෙට යම් කිසි විදිහේ පිළිතුරක් ලබා දිය යුතුයි කියලා. ඔහු උත්සාහ කරා, ඔහු උත්සාහ කරනවා, ඒ උත්සාහය සාර්ථකයි, ඔහු දක්ෂ කතිකයෙක්. හැබැයි ඒ කරුණු සම්බන්ධව තීරකයා ජනතාව. ඒ ජනතා තීරකයා පැහැදිලි තීරණ දීලා තිබෙනවා. ඒ තීරණ තුළ ජනතාව ඉන්න සූදානම්. වසරක් ජනාධිපති, මාස හතරක් පමණයි පාර්ලිමේන්තුව. එනිසා ඉතාමත්ම අසාධාරණ ලෙස කතිකත්වය භාවිතා කිරීම ජනතාව ප්‍රතික්ෂේප කරලා අවසානයි කියලා කනගාටුවෙන් හරි ප්‍රකාශ කරන්නට ඕන. මොකද හේතුව? එතුමා කියපු කරුණු දෙකක් පමණක් මම කියන්න. පළවෙනි කරුණ තමයි උපාධිධාරීන්ගේ EPF එක තියෙන අයට තාම දීලා නැහැ කියලා. හැබැයි මනෝෂ නානයක්කාර මැතිතුමාට අමතක වුණා 60,000කට උපාධිධාරීන්ට රැකියා දෙනවයි කියන එක. ඒක අමතක වුණා. ඒ නිසා බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඉතිහාසයේ පළවෙනි වතාවට එක දිනයකදී තීන්දුව කරනවා 60,000කට ඔරලෝසු කණු යට හන්දි ගානේ රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහා බෝඩ්ඩෙල් ළඟට හිටපෝ අපේ අහිංසක දරුවන් මේ රටේ 3%කට වඩා අඩු ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යන දරුවන්ට එවැනි තත්වයක් ලබා දීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. මතක තියාගන්න ඉතිරි 11,000ට ඊගාව සති දෙක ඇතුළත EPF ලැබලා වුණ උපාධිධාරීන්ට එයාගේ ඉල්ලීම අනුව අපි එයාට රැකියා ලබා දෙනවයි කියන එක ඉතාමත්ම නිහතමානීව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න. ඉතිහාසගත වන වැඩ. එනිසා ඔබගේ දක්ෂ කතිකත්වය මහජනතාවගේ දේශපාලන වෙළඳ පොලේ අලවි වෙන්නේ නැහැයි කියන එක බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ අපේ පැත්තෙන් සතුටෙන්. එනිසා මතක තියාගන්න එවැනි කරුණු. ඊගාවට හයිවේ එක ගැන කිව්වා ලක්ෂ්මන් කෙරියල්ල අමතුමා ඉන්නවා. මං හරි ආඩම්බර වුණා ඒ කාලේ අපේ පළාතර හයිවේ ඇමති වෙනකොට. හැබැයි අපේ 2014 වැඩ ආරම්භ කරා. අපි බලාපොරොත්තු වුණා 2018 දෙසැම්බර් 18 වෙනිදායි අවසන් කරන්න. මොන මොන හේතුන් නිසා හෝ හේතු කෙසේ වෙතත් අවසානයේ ඒ ඉලක්ක වලට යන්න බැරුව ගියා යහපාලන කාලය තුළ. ඒකේ වැඩිම මං හිතන්නේ ප්‍රශ්න මතුනේ ඔබතුමාලාගේ පළාත පැත්තේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එතුමාට දීපු කොන්ත්‍රාත්තයේ මුල මුදල් තාම ගෙවලත් නැති තත්වයකට පත් වෙලා ඒක පැත්තකට යන්න විශ් වෙන්න ඇඩ්වාන්ස් එක අරගෙන වැඩ කරන්න නැති තත්වයකට පත් වුණා. ඔබතුමාට ඒ ගැන කතා කරන්න බැරි වෙයි. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න කතා කරනකොට ඒක ඇත්ත. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. මේ කරුණු හොයාගෙනයි කතා කරන්නේ. ඒ නිසා මේ අයවැය කතාවේද
කියලා එම්තුමා
මගේ ටයිම් එක
උතුමේ වේලාව ගන්න.
දුන්න හැබැයි ඇඩ්වාන්ස් එක ලබා ගන්න පුළුවන් අපි ඇග්‍රීමන්ට් එක හදලා තියෙන විදිහට එතුමාගෙන් ලබා ගන්න පුළුවන් ඒක.
බොහොම ස්තුතියි.
එහෙම බලාපොරොත්තු වෙමු. ඒ කියන්නේ
වංචාවක්
කරා වංචාව නිවැරදි කරගන්න උත්සාහය කියදෙනවා. බොහොම හොඳයි. ඒ නිසා මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ අයවැයක මේ පුරෝකථනයක්. මේ පුරෝකථනයට වාද විවාද කරන්නට පුළුවන්. හැබැයි මේ වාද විවාද යථාර්ථයක් වෙන්නේ ලබන අවුරුද්දේ සම්බන්ධ වෙන වැඩපිළිවෙලක්. මම කියන්න කැමතියි මට මතකයි 2015 වයවේ මිලියන 303ක් වෙන් කරා බිලියන 303ක් වෙන් කරා අධ්‍යාපනයේද වැඩ කරේ මිලියන 60ක පුරෝකථනයන් වැරදි සෞඛ්‍යයට වියදම් කරපේකේ 126යි වැඩ කරන්න පුළුවන් උනේ පුරෝකථනයන් වැරදි ඒ නිසාම තමයි යහපාලනයේ දවසින් දවස දියවිවි ගියේ එමනම් මේ අධ්‍යක්ෂීම් තියෙන කණ්ඩායම 2005 මේ රජය බාර ගන්නකොට මතක තියාගන්න 98%ක් දළ දේශය නිෂ්පාදනයේ ණයබරකින් පිටබ රටක් මෙරටේ ඒක පුද්ගලික ආදායම 1030යි මෙරටේ පරතරයන් ඉන්ඩිකේටර්ස් සියල්ලම අයවැය පරතරය මෙරටේ විරකියාව උද්දමනය ඒ සියල්ල පාලනයෙන් තොර තැනකට තිබ්බේ අවුරුදු 5ක කාලයක් තුළ එක පැත්තකින් යුද්ධය කරන අතරතුර අනිත් පැත්තෙන් ලෝක වෙළඳ පොලේ තෙල් 100යි 120යි අතර තියෙනකොට ලෝක අවපාතයක් ඇති වෙලා තියෙනකොට අපිට පුළුවන් වුණා අවුරුදු 30ක් තිබ්බ යුද්ධය අවසන් කරන්න පමණක් නෙමේ ඒහා සමානව දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ ගණනාවක් මේ රටේ ක්‍රියාත්මක කරන්න අපිට බාර ගත්තේ අපේ ලංකාවේ GDP එකේ මුළු රටේම වටිනාකම තිබ්බේ ඩොලර් බිලියන 24යි බාර දෙනකොට 80ක් කරලා බාර දුන්නා. ඒ නිසා පැහැදිලිව මේ කාලය තුල අපි මනින්නට ඕනේ අපි කරපු වැඩ එක්ක ඊගාව වසරේ වෙන කතන්දරේ මනින්න ඕනේ. අපි දේශපාලන සංස්කෘතියක් අලුතෙන් හැදුවා. ගරු ජනාධිපතිතුමා එතුමාගේ වියදම් බිලියන 1.9කින් කපා හැරියා එතුමා එතුමාගේ පින්තූර ගහන එක නතර කරා එතුමාත් එක්ක වැඩ කරන එතුමාගේ ඒ ක්‍රියාකලාපයන් මුළු ජනාධිපති කාර්යාලය තුළම වෙච්ච අනිසි වියදම් සියල්ල අයින් කරලා තමයි රටට ආදර්ශයක් දීලා එතුමා මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. ඒ නිසා මතක තියාගන්න. ඒ නිසා කරු මූලස්සන මන්ත්‍රීතුමනි අපි කතා කරන්නේ කරුණු තුනක්. ජාතික ආරක්ෂාව, ඒක බැඳිච්ච ජාතික සමගිය, ඊගාවට රටේ ආර්ථිකය, ඊගාවට තමයි මේ බෙදුම් වාදයත් එක්ක අපි ගනුදෙනු කරන විදිය. අද බෙදුම් වාදය ගැන ගනුදෙනු කරන කතා කරනකොට මට මතකයි මීට පෙර මේ අවස්ථාවේදී අපේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කතා කරලා කිව්වා For 70 years, you tried to destroy our voice, but we were able to have our voice. We will continue to have it for another 70 years.
Here. 2 minutes more.
Remember, for 2,500 years you have been saying this. 2,500 years they have been trying to separate this country. For 2,500 years they have been trying to do this. But we were able to sustain it, we were able to hold this. And we are happy to note that all communities can get together and have one Sri Lanka. But I remember one of the members saying, there are definitions for sovereignty, different definitions. I would like to know what are the different definitions for the sovereignty. You have no right. Any citizen of this country has no right to compromise with the sovereignty. I must say that with conviction. Therefore, Hitawatta, Garu, Mulasane, Mantritumani, me akarin balanakota, api labagatte purwakathanayat ekka api genagiya wedapiliwala. E wedapiliwalat ekkai janathawa apita sahathikayak labala dile. Covid wasangata wenuyen billion 80ak wiyadan karanna apita hakiyawak labuna.
Api
yaadiyak hadanakota bibile gihilla poster gewwena 14000ak gewal me wenakota nirmanaya wenawa. Mage aasane me wenakota hama gramasewaka wasangaka giyak hadila enawa. Laksha 7ak nayak de me deemanawak diila tiyenawa. Tattu niwasa CS tattu nisawa sama aasane ekata me ekak ලබා දෙන්න උත්සාහ කරනවා අපි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ලක්ෂයේ මහමාර්ග ලක්ෂයේ වැඩ ආරම්භ කරලා තියෙනවා හැම සතියෙම මම මගේ ආසන 3-4ක බලන මේ වෙනකොට වැඩ ආරම්භ කරනවා ඒවා යථාර්ථයන් ඒවා වැඩ වෙනම ඒවා නිකන් කතාවට සීමා වෙච්ච දේවල් නෙමෙයි ඒ නිසාම තමයි මේ ගෙනියන වැඩපිළිවෙල අපිට විරුද්ධව ගෙනියන වැඩපිළිවෙල අවුරුද්දකට අඩු කාලයක් තුල නොයෙකුත් චෝදනා නැගෙන ඒ චෝදනා සියල්ල ජනතාව ප්‍රතික්ෂේප කරලා කියන්නේ උඹලට රටක් බාර දීලා තියෙනවා ඒ රටේ විතර වැඩ ටික කරන්න අපේ ආශිර්වාදය ඔබලට තියෙනවායි කියන ආශිර්වාදය අපිට හැම තැනම පල්ලිය පන්සල කෝවිලෙන් අපිට ලැබෙනවායි කියන එක ප්‍රකාශ කරන්න ඕනේ How many minutes?
Time's up.
Huh?
Time's up.
How many minutes I have?
You have had 8.
I got 8. Thank you. Thank you.
Thank you, Honorable Minister.